மாண்புமிகு ஸ்ரீதரன்.
கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, நான் ஏற்கனவே குறிப்பிட்டது போல யாழ்ப்பாணத்தினுடைய 22 இளைஞர்களை 1990களில் கைது செய்து கொண்டு சென்ற இராணுவத்தினர், குறிப்பாக இராணுவ அதிகாரிகள் 1996 நாவட்குழி படை முகாமில் இராணுவ அதிகாரியாக இருந்த துமிந்த கெபிட்டிபலான தலைமையிலான படையினர் கைது செய்து கொண்டு சென்ற 24 இளைஞர்கள் பின்னர் காணாமலாக்கப்பட்டனர். அவர்களில் 3 இளைஞர்கள் காணாமலாக்கப்பட்டமை தொடர்பில் அவர்களது பெற்றோரால் யாழ்ப்பாணம் மேல் நீதிமன்றத்திலே வழக்கு தாக்கல் செய்யப்பட்டது. இவ்வாறு வழக்கு தாக்கல் செய்யப்பட்ட இந்த வழக்கினுடைய தொடர்ச்சியினை அவர்கள் மீதான விசாரணைகள் மேற்கொள்ளப்படுகிற பொழுது இவர்கள் மீது இந்த விசாரணைகளை மேற்கொள்ள வேண்டாம் என மேலதிக சொலிசிட்டர் ஜெனரல் சஞ்சய் ராஜரத்னம் உயர்நீதிமன்றில் நேற்று ஒரு சமர்ப்பணத்தை மேற்கொண்டார். எவ்வாறு தமிழர்கள் மீது படுகொலைகள் நடைபெறுகிறதோ அவ்வாறான படுகொலைகள் நடைபெறுகின்ற போது அந்த படுகொலைகளை மூடி மறைப்பதற்காக பல விடயங்கள் கையாளப்படுகின்றன. இந்த வழக்கினை இந்த மனுதாரர்கள் சார்பிலே சட்டத்தரணி எஸ் சுபாஷினி அவர்களுடைய ஏற்பாட்டில் சட்டத்தரணி கலாநிதி குமாரவடிவேல் குருபரன் அவர்கள் மனுக்களை ஏற்று நெறிப்படுத்தியிருந்தார். இது ஒரு மிக முக்கியமான வழக்கு. 1996 இளைஞர்கள் வெளிப்படையாக எல்லோருக்கும் தெரியக்கூடியதாக அழைத்து செல்லப்பட்டார்கள். இன்று வரை அவர்கள் வலிந்து காணாமல் ஆக்கப்பட்டிருக்கிறார்கள், எங்கே என்று யாருக்கும் தெரியாது. இந்த நிலையிலேதான் அவர்களிலே 3 பேருடைய குடும்பத்தினர் இந்த வழக்கு தாக்கல் செய்திருக்கிறார்கள். இந்த வழக்கை இந்த இராணுவ அதிகாரிகளை விசாரிக்க வேண்டாம் என்று சட்டமா அதிபர் திணைக்களம் கூறுகிறது என்றால் இந்த நாட்டினுடைய நீதித்துறை எங்கே செல்கிறது? நியாயாதிக்கம் எங்கே செல்கிறது? இந்த நாட்டினுடைய ஜனநாயகம் என்ன கேள்வியை கொண்டிருக்கிறது? இந்த விடயங்கள் மிக முக்கியமானவை கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே. ஏனென்றால் இந்த நாட்டிலே சிங்கள மக்களுக்கு ஒரு நீதி, தமிழ் மக்களுக்கு ஒரு நீதி, முஸ்லிம் மக்களுக்கு ஒரு நீதி, பரங்கியர்களுக்கு ஒரு நீதி என்று இந்த நாடு இருக்கக்கூடாது. இந்த நாட்டில் நீதி என்பது நியாயாதிக்கம் உள்ள நாடு என்பதை சரியான முறையிலே இவர்கள் நிரூபிக்க தயாராக வேண்டும். இந்த அடிப்படையில் தான் 2008-2009 கூட பல ஆயிரக்கணக்கான மக்கள் காணாமலாக்கப்பட்டார்கள். பல பேர் இன்று வரை எங்கே என்று தெரியாது. கண்கண்ட சாட்சியமாக தங்களுடைய பிள்ளைகளை அவர்கள் ஒப்படைத்திருந்தார்கள். பிள்ளைகளை ஒப்படைத்த பெற்றார்கள் இந்த தொடர்ச்சியாக 905 நாட்களுக்கு மேலாக போராடுகிறார்கள். அதேபோல பிள்ளைகளை ஒப்படைத்த மனைவிமார், தன்னுடைய கணவன்மாரை ஒப்படைத்த மனைவிமார்கள் போராடுகிறார்கள். பல பிள்ளைகள், அப்பா அம்மாவை ஒப்படைத்த பிள்ளைகள் அனாதைகளாக போராடுகிறார்கள். ஆனால் இந்த நாட்டிலே இதுக்கு இதுவரை நீதி கிடைக்கவில்லை. மனித உரிமைகள் ஆணையகம் வரை சென்று உலகம் கூட திரும்பி பார்க்காத அளவிலே இந்த தமிழினத்தினுடைய வரலாறு போய்கொண்டிருக்கிறது என்பதுதான் மிகவும் ஒரு வேதனையான சம்பவம். குறிப்பாக இந்த தமிழ் மக்களுடைய இந்த அரசாங்கத்துக்கு நாங்கள் கொடுத்திருந்த ஆதரவில் கூட நம்பிக்கை இழந்து போவதற்குரிய வகையிலே தான் இந்த அரசாலும் செய்ய முடியவில்லை, கடந்த அரசுகளாலும் செய்ய முடியவில்லை. நல்லாட்சியிலே இனப்பிரச்சனைக்கு தீர்வு வரும் என்று சொன்னார்கள். ஆனால் இதுவரை அந்த தீர்வுக்கான எந்த ஒரு சின்ன முன்னேற்றம் கூட எட்டி பிடிக்க முடியாத அளவிலே காணப்படுகிறது. அதைவிட வன்னி பெருநிலப்பரப்பிலே நடந்தேறிய யுத்தம் தமிழின அழிப்புக்கானது என்பதை சர்வதேச சமூகம் ஏற்றுள்ள போதிலும் தமிழினத்துக்கு ஏற்பட்ட பேரிழப்புகளும் அவலங்களும் இன்னும் நீதி கிடைக்கவில்லை என்பதை நடுநிலை கொண்ட எவரும் ஏற்றுக்கொள்வார்கள். அவ்வாறான ஒரு சூழல் தான் இன்றைய நிலைமை காணப்படுகிறது. இதனை விட இன்னும் தமிழர்களை மனோரீதியாக உள ரீதியாக துன்பப்படுத்தும் வகையிலே அவர்கள் வாழுகின்ற பிரதேசங்களிலே புத்த பகவானுக்கு சிலை அமைக்கிறார்கள், ஆக்கிரமிக்கிறார்கள். இடங்களை ஆக்கிரமித்து அந்த இடங்களிலே பௌத்தர்கள் வாழ்ந்ததாக காட்டுவதற்கான முயற்சிகளை முன்னெடுக்கிறார்கள். இது கூட தமிழ் மக்களை உடல் உள ரீதியாக கடுமையாக பாதிக்க செய்கின்றது. நான் நேற்று கடந்த 23 இந்த பாராளுமன்றத்திலே கேட்டிருந்தேன், 36 வருஷங்களுக்கு முதல் இந்த நாட்டிலே வெளிக்கடை சிறையிலே வெட்டி படுகொலை செய்யப்பட்ட 53 போராளிகள், அதனை விட 3000 மேற்பட்ட மக்கள், அவருடைய சொத்தழிவுகளுக்கு இந்த நாட்டில் என்ன நீதி என்று இந்த போராளிகள் கொல்லப்பட்டதற்கான நீதியை கேட்டிருந்தோம். அடுத்த மறுநாள் 24 இதே பாராளுமன்றத்தில் அந்த வெளிக்கடை சிறையிலே தான் தானும் இருந்ததாகவும், தான் எதிர்த்து போராடியதாகவும், இந்த கைதிகளை கொல்ல வந்தவர்களோடு சண்டையிட்டதாகவும் கௌரவ முன்னாள் அமைச்சர் கௌரவ உறுப்பினர் பாராளுமன்ற உறுப்பினர் டாக்டர் சிவானந்தா அவர்கள் குறிப்பிட்டிருந்தார். அவ்வாறு ஒரு விசாரணை மேற்கொண்டால் தான் சாட்சியம் வழங்க தயார் என்றும் அவர் குறிப்பிட்டிருந்தார். அது நல்ல ஒரு விடயம். அவரை சாட்சியத்துக்கு அழையுங்கள். ஏனென்றால் யாழ்ப்பாணம் செம்மணியிலே 2006-2007 எல்லாம், அதனை விட 2009-2008 ஆண்டுகளில் எல்லாம் கிட்டத்தட்ட 3000 இளைஞர்கள் யுவதிகள் காணாமல் போனார்கள். யாழ்ப்பாண மன்னத்திலே மாவட்டத்திலே பலர் அந்த செம்மணியிலே புதைக்கப்பட்டார்கள். அதற்கெல்லாம் இவரும் காரணமானவர். ஆகவே இவரிடம் அதையும் விசாரிக்க வேண்டும். டக்ளஸ் சிவானந்தா தனிய வெளிக்கடைக்கு மட்டுமல்ல, இந்த செம்மணி படுகொலைக்கும் அவர் சாட்சியம் வழங்க வேண்டும். 1990களில் யாழ்ப்பாணம் மங்கும்பான் அல்லைப்பட்டி மண்டதியிலிருந்து அழைத்து செல்லப்பட்ட 60க்கும் மேற்பட்ட இளைஞர்கள் கொன்று குவிக்கப்பட்டு தனித்தனியாக சுட்டுக் கொல்லப்பட்டு மண்டதீவு கிணறுகளில் இன்றும் அவருடைய எலும்பு கூடுகள் உறங்கிக் கொண்டிருக்கிறது. அப்பொழுது கூட அந்த மக்கள் இடம்பெயர்ந்து அழுது ஓடி, அவர்கள் டக்ளஸ் சிவானந்தா அப்பொழுது ராணுவ ஒட்டுக்குழுவாக இருந்தார், அவரிடம் அந்த மக்கள் கேட்டிருந்தார்கள் எங்களுடைய பிள்ளைகளை மீட்டு தாருங்கள் என்று. இல்லை, பிள்ளைகளை கொடுங்கள், நான் அவரோடு கதைத்து பெற்றுத்தருகிறேன். அப்பொழுது இருந்த டென்சில் கொப்பை கடுவ தளபதியிடம் பெற்றுத்தருகிறேன் என்று இவர் குறிப்பிட்டிருந்தார். அதையும் அவரிடம் விசாரிக்க வேண்டும். ஏனென்றால் அவர் அதுக்கு சாட்சியம், அவர் கண்கண்ட சாட்சியம். வெளிக்கடைக்கு எவ்வாறு டக்ளஸ் சிவானந்தா சாட்சியமோ அதே போல அவர் செம்மணி படுகொலைகளுக்கும் சாட்சியம், அவர் அல்லப்பட்டி மண்டதீவுகளில் நடந்த படுகொலைகளுக்கும் ஒரு சாட்சியம். அவரிடம் இந்த சாட்சியங்கள் பெற வேண்டும். மனித இனப்படுகொலைகளில் அவருக்கும் ஒரு நிறைந்த பங்கு இருக்கிறது. அதனையும் இந்த ஓஎம்பி அலுவலகம் காலந்தாழ்த்தாது செய்ய வேண்டும். நான் ஓஎம்பி அலுவலகத்திலே இந்த அல்லப்பட்டி மண்டதீவு படுகொலைகள் தொடர்பாக ஆவணங்களோடு சமர்ப்பித்து எனது சாட்சியத்தை வழங்கியிருந்தேன். ஆனால் இதுவரை எதுவும் நடக்கவில்லை. ஓஎம்பி என்பது இந்த காணாமல் ஆக்கப்பட்டோருக்காக அமைக்கப்பட்ட அலுவலகம், எந்த அதிகாரங்களும் இல்லாமல் வலுவில்லாமல் அது கிடப்பிலே இருக்கிறது. அதனால் எதுவும் செய்ய முடியாது. இதனை சர்வதேச சமூகம் புரிந்து கொள்கிறது. இதனால் தான் இந்த வலிந்து காணாமல் ஆக்கப்பட்ட மக்கள் ஓஎம்பி வேண்டாம் என்று சொல்கிறார்கள். ஒரு நியாயமான கோரிக்கை. சர்வதேச விசாரணை அல்லது சர்வதேச நாடுகளுடைய மேற்பார்வையிலே விசாரணை நடந்தால் மட்டும்தான் நீதி கிடைக்கும் என்ற நம்பிக்கை இந்த மக்கள் கொண்டிருக்கிறார்கள். அதனால் இந்த ஓஎம்பி என்பது நம்பிக்கை அற்றது என்ற நிலைக்கு வர வேண்டிய சூழல் தள்ளப்பட்டிருக்கிறது. காரணம், இலங்கையிலே அதற்கு எந்த அதிகாரமும் இல்லை. அவர்கள் பதவி நிலைகளுக்கு விண்ணப்பம் கோரியிருக்கிறார்கள். ஆனால் கோரிய நாட்களிலிருந்து இன்று எத்தனையோ நாட்களாகிவிட்டது. அவர்களை கூட நியமிக்கவில்லை. ஏனைய மாவட்டங்கள் எந்த அலுவலகம் திறக்கப்படவில்லை. இனிமேல் தான் அலுவலகம் திறந்து அவர்கள் இனிமேல் தான் விசாரணைகள் மேற்கொண்டு இனிமேல் தான் அவர்கள் தீர்வுக்கு தயாராவார்கள் என்றால் எத்தனை ஆண்டுகள் இந்த மண்ணிலே இந்த வலிந்து காணாமல் ஆக்கப்பட்ட மக்கள் அலக்களிக்கப்பட போகிறார்கள். இவர்களை நாங்கள் நீதி தருகிறோம் என்று மஹிந்த ராஜபக்ச அரசாங்கம் இருந்த பொழுது மஹிந்த ராஜபக்ச நல்லிணக்க ஆணைக்குழுவை நியமித்தார், எல்எல்ஆர்சி. இந்த எல்எல்ஆர்சியால் என்ன நடந்தது? அவர்கள் ஒரு இடத்திலே விசாரணைக்காக எல்லாரையும் அழைத்தார்கள். இன்னொரு பகுதியில் ராணுவம் கொட்டில்களை போட்டு அங்கே வாருங்கள் என்று அழைத்தார்கள். அங்கேயும் விசாரித்தார்கள், இங்கேயும் விசாரித்தார்கள். இதுவரை நீதி கிடைக்கவில்லை. எல்எல்ஆர்சி ஆணைக்குழுவில் இருந்த நீதிபதிகள் ஒன்று கூடி அவர்கள் சொன்னார்கள், 4 விடயங்களை முன்வைத்தார்கள். இந்த நாட்டிலே ஒரு இனப்பிரச்சனை இருக்கிறது. இங்கு தமிழ் மக்கள் மீதும் வலுக்கட்டாயமான போர் புரியப்பட்டிருக்கிறது. அதுக்கு விசாரணை வேண்டும். காணாமல் ஆக்கப்பட்டவருடைய விசாரணை மேற்கொள்ளப்பட வேண்டும். இந்த இனப்பிரச்சனைக்கு ஒரு தீர்வு வழங்கப்பட வேண்டும் போன்ற விடயங்களை அவர்கள் முன்வைத்தார்கள். ஆனால் இதனை செவிடன்காதில் ஊதிய சங்கு போல இந்த அரசாங்கம், மஹிந்த ராஜபக்ச அரசாங்கம் கிடப்பிலே போட்டது. அதற்கு பின்னர் அவர்கள் பரணகம தலைமையிலே ஒரு குழுவை அமைத்தார்கள், ஜனாதிபதி ஆணைக்குழுவை நியமித்தார். இந்த ஜனாதிபதி ஆணைக்குழு என்ன செய்தது? ஜனாதிபதி ஆணைக்குழுவும் ஆடு தரவா கோடி தரவா என்று கேட்டார்கள். மக்களை பார்த்து, தங்களுடைய பிள்ளைகளை இழந்து நின்ற மக்களை பார்த்து கேவலமாக ஆடா கோழியா கேட்கிறீர்கள் என்று கேட்டார்கள். கேட்ட பிறகு அவர்களும் கைவிட்டார்கள். இப்பொழுது இந்த நல்லாட்சி வந்ததாக சொன்னார்கள். ஜனாதிபதி மைத்ரிபால சிறிசேனவும் ரணில் விக்ரமசிங்க அவர்களும் இணைந்தும் இந்த மக்களுக்கு எந்த நீதியும் கிடைக்கவில்லை. சிறை கைதிகள் இன்றும் 106க்கும் மேற்பட்ட அரசியல் கைதிகள் செத்துக் கொண்டிருக்கிறார்கள். 65 வயசு 60 வயசுக்கு மேற்பட்டவர்களை விடுகிறோம் என்றார்கள். ஆனால் அந்த கண்டி தலதா மாளிகையினுடைய குண்டு வெடிப்போடு சம்பந்தப்பட்டதாக சந்தேகத்தின் பேரிலே கைது செய்யப்பட்டிருக்கிற நவரத்னம் ஐயா என்பவர் 60 வயசுகளுக்கு மேற்பட்டவர், ஒரு ஏலாவாளியாக நோய்வாய்ப்பட்டு என்று இருக்கின்றார். ஆனால் அவரை விடுதலை செய்ய இந்த அரசாங்கம் தயாராக இல்லை. அவருக்கு எதுவும் அறியாத நிலையில் அவர் மீது குற்றங்கள் சுமத்தப்பட்டு நவரத்னம் என்று சிறையிலே செத்துக் கொண்டிருக்கிறார். ஏற்கனவே போன வாரம் கூட ஒருவர், இந்த கதிராமர் கொலை வழக்கிலே சம்பந்தப்பட்ட ஒருவர் 60 வயசுக்கு மேற்பட்ட ஒரு உயிரிழந்திருக்கிறார். ஒருவருக்கு ஒரு நீதி, இன்னொருவருக்கு ஒரு நீதியாக இந்த நாட்டினுடைய நீதி கூட கேள்விக்குட்படுத்தப்பட்ட நீதியாக இருக்கிறது. சிங்கள மக்களுக்கு ஏதும் ஆபத்து, சிங்கள மக்களுக்குரிய பாராளுமன்றத்திலே பிரச்சனை, சிங்கள தலைவர்களுக்கு பிரச்சனை என்றால் நீதித்துறை சரியாக இருக்கிறது. அங்கேதான் நீதி நிலைநாட்டப்படுகிறது. ஆனால் இந்த நாட்டிலே தமிழர்கள் அழிக்கப்படுகிற பொழுது, அவர்கள் மீது வன்முறைகள் புரியப்படுகிற பொழுது, அவர்கள் மீது கொலைகள் செய்யப்படுகிற பொழுது, அவற்றை நீதியின் முன் நிறுத்துவதற்கு இந்த நீதிமன்றங்கள் தயங்குகின்றன, நீதி வழங்க தயங்குகின்றன. இந்த இந்த நான் ஏற்கனவே சொன்னது போல இந்த நாவற்குழி படுகொலை, 24 இளைஞர்கள் மீதான படுகொலையில் கூட காணாமல் அழைத்து சென்று கொலை செய்த படுகொலையில் கூட அங்கிருந்த நீதிபதிகள் ஒருவர் தானாகவே விலகி சென்றார். அதில் இருந்து அவ்வளவு தூரம் அவரிடம் கூட தன்னுடைய மக்கள், தன்னுடைய சிங்கள நாடு, நான் ஒரு பௌத்த சிங்களவன் என்ற அடிப்படையில் தமிழர் மீதான கொலையை நான் விசாரித்து தீர்ப்பு வழங்க மாட்டேன், அது தமிழர்கள் கொல்லப்பட்டால் பரவாயில்லை என்ற அடிப்படையில் அந்த நீதிபதி கூட வெளியேறினார். இது நியாயமா? இந்த நாட்டினுடைய நீதி எங்கே வரும்? யாருக்கு இங்கே நீதி கிடைக்கும்? யார் நீதியின் அடிப்படையில் நடத்தப்பட போகிறார்கள்? ஆகவேதான் நாங்கள் மீண்டும் மீண்டும் இந்த அரசிடம் பல முறைகள் நாங்கள் முன்வைத்திருக்கிறோம், நாங்கள் பல விடயங்களை சொல்லியிருக்கிறோம். வலிந்து காணாமல் ஆக்கப்பட்டிருக்கிற ஒவ்வொரு மக்களுடைய கண்ணீரும், அவர்களுடைய அந்த கனதியான அழுகைகளும் இந்த நாட்டை நிம்மதியாக இருக்க விடாது. நீங்கள் சிந்தியுங்கள், அது மஹிந்த ராஜபக்சவாக இருக்கலாம், கோத்தபாய ராஜபக்சவாக இருக்கலாம், அல்லது மஹிந்தருடைய மகனாக இருந்த எதிர்கால ஜனாதிபதி கனவோடு உலா வருகிற நாமல் ராஜபக்சவாக இருக்கலாம், நீங்கள் யாராக இருந்தாலும் எங்கள் மக்களுடைய கண்ணீரும் அவர்களுடைய அந்த அழுகின்ற ஓசைகளும் உங்கள் வீட்டு கதவுகளை எந்த நாளும் நிம்மதியற்றி நீங்கள் தூங்குகின்ற நிலையை அது உருவாக்கி கொண்டுதான் இருக்கும். அண்மையில் கூட யாழ்ப்பாணத்துக்கு சென்றார் நாமல் ராஜபக்சே அவர்கள். அவர் சென்று அங்கு பேசியதெல்லாம் ஏதோ இந்த உலகத்திலே இந்த பூனை கண்ணை மூடிக்கொண்டு பால் குடிப்பது போல எல்லா தமிழர்களும் கண்ணை மூடிக்கொண்டிருக்கிறார்கள் என்று நினைத்துக் கொண்டு ஒரு யாழ்ப்பாணத்திலே சொன்ன விஷயம், இங்கே யாழ்ப்பாண பாராளுமன்ற உறுப்பினர்கள் வந்து வாகன பொம்மி கேட்கிறார்கள். இவர்களைப் போல மஹிந்த ராஜபக்சே குடும்பத்தின் பிள்ளைகள் போல தாஜுதீனை கொலை செய்தோ அல்லது வாகனங்களை, ஆடம்பர வாகனங்களை கொள்வனை செய்து வீடுகளுக்கு பின்னால் அடைத்து வைத்தோ அல்லது இந்த மக்களின் வரிப்பணத்தை கொள்ளையடித்து வாழ்ந்தவர்கள் அல்ல தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள். எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் ரவிராஜ் படுகொலை செய்யப்பட்டார், இதே மஹிந்த ராஜபக்சவால் கொலை செய்யப்பட்டார், கோத்தபாயாவால் திட்டமிட்டு கொலை செய்யப்பட்டார். ஆனால் இதுவரை நீதி கிடைத்ததா? கொலை செய்தவர்கள் விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். ஜோசப் பர்ராஜ் சிங்கம் சேர்ச்சிலே வச்சு கொல்லப்பட்டார், இன்று வரை என்ன நீதி கிடைத்திருக்கிறது? ஒரு சாட்டுக்கு ஒருவரை அடைத்து வைத்திருக்கிறார்கள், அவரை கூட விடுதலை செய்ய முயற்சிக்கிறார்கள். இவையெல்லாம் மிக மோசமானவை, இந்த நாட்டினுடைய நீதியான தன்மைகள் ஆய்வை. நீதி எங்கே கிடைக்க போகிறது? ஆகவே வெறுமனே இந்த நாமல் ராஜபக்ச கௌரவ உறுப்பினர்கள் ஒன்றை புரிந்து கொள்ள வேண்டும், ஓநாய்கள் தங்களுக்கு வெள்ளை பூச்சி பூசிவிட்டு தாங்களை வெள்ளாடுகளாக நிரூபிக்க முடியாது. ஓநாய் ஓநாய் தான், என்ன பெயிண்ட் நீங்க பூசி இருந்தாலும் நீங்கள் இந்த நாட்டினுடைய தமிழ் மக்களுடைய ரத்தங்களை குடித்த ஓநாய்கள் தான், அதை நீங்கள் புரிந்து கொள்ளுங்கள். அதை விடுத்து நீங்கள் மக்களை ஏமாற்றலாம் என்று நினைத்தால் அது எந்த காலத்திலும் சரிவராது. நாங்கள் யாரையுமே நல்லவர் என்று சொல்ல வரவில்லை, அது மஹிந்த ராஜபக்சனுடைய ஆட்சியாக இருக்கலாம், மைத்ரிபால சிறிசேனாவுடைய ஆட்சியாக இருக்கலாம், ரணில் விக்ரமசிங்கவுடைய ஆட்சியாக இருக்கலாம், யாருக்கும் இன்னும் இதய சுத்தி இல்லை இந்த நாட்டிலே தமிழர்கள் மீது புரிந்த இனப்படுகொலைகளை ஏற்றுக்கொண்டு, இந்த நாட்டிலே ஒரு இனப்பிரச்சனை இப்பொழுதும் இருக்கிறது என்பதை ஏற்றுக்கொண்டு ஒரு நீதி வழங்க வேண்டும் என்ற எண்ணம் இவர்களுக்கு இல்லை என்பது மிக தெளிவாக தெரிகிறது. இது இந்த நாட்டில் யாரும் நம்பிக்கையோடு இருப்பவர்களாக
தெரியவில்லை.
நாட்டினுடைய கௌரவம் நிலைநாட்டப்பட வேண்டுமானால், இந்த நாடு ஒரு சுபீட்சம் உள்ள நாடாக மாற வேண்டுமானால், இந்த நாட்டிலே ஒரு நீதி நிலைநாட்டப்பட வேண்டுமானால், முதலிலே தமிழர்கள் மீது புரியப்பட்ட படுகொலைகளை, அவர்கள் மீது மேற்கொள்ளப்பட்ட இனப்படுகொலைகளை நீங்கள் நீதியோடு அணுகுங்கள், தீர்வை தருவதற்கு முன்வாருங்கள். இன்றும் சாப்பாட்டை கூட இழந்து எத்தனையோ 6 தாய்மார்கள் இறந்திருக்கிறார்கள் தங்களுடைய குழந்தைகளுடைய வாழ்க்கைக்காக. உண்ணாவிரதம் இருந்த போராடிய தாய்மார்கள் இறந்திருக்கிறார்கள், மிக அபாயகரமானது. இந்த சூழல்கள் எல்லாம் கடந்துதான் இப்பொழுது கூட நாங்கள் பார்க்கிறோம். மிக முக்கியமாக கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, இது மட்டுமல்ல, பல இடங்களிலே சோதனை சாவடிகள், முல்லைத்தீவு மாவட்டத்தினுடைய புதுக்குடியிருப்பு ஒட்டி சுட்டான், முள்ளியவளை, முல்லைத்தீவு நகரம் அடிக்கடி சோதனையிடப்படுகிறது. ஏன், என்ன காரணம், என்னத்திற்காக இந்த சோதனைகள்? நாங்கள் கொழும்புக்கு வருவதென்றால், மதவாட்சி இருந்தால் நாங்கள் எளிமையாக வர முடியும், எந்த சோதனையும் இல்லை. ஆனால் மதவாட்சியை தாண்டி யாழ்ப்பாணம் போனால் கண்ட இடமெல்லாம் சோதனைகள். இதனை விட இன்னும் அபாயகரமான சூழல், கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, கடந்த 29ஆம் தேதி யாழ்ப்பாண மாவட்டத்தில் நடைபெற்ற ஒழுங்கிணைப்பு குழு கூட்டத்திலே கரவட்டி பிரதேச செயலாளர் எஸ் தயாரூபன் ஒரு அபாயகரமான செய்தியை தெரிவித்தார். மிக முக்கியமாக கரவட்டி பிரதேச செயலர் பிரிவில் மட்டும் அண்மைய நாட்களில் நுண்கடன் வழங்கும் நிறுவனங்களினால் 14 இளங்குடும்பங்கள் விவாகரத்துக்கு சென்றுள்ளமையுடன் பெற்றோர்கள் தலைமறைவாகியமையினால் பிள்ளைகள் அனாதைகளாக்கப்பட்டுள்ளனர். மிக மோசமான ஒரு நிலைமை இந்த யாழ்ப்பாணத்தில் கரவட்டியில் இருக்கிற ஒரே ஒரு பிரதேச பிரிவில் ஒரு எடுமாற்றாக 14 குடும்பங்கள் என்றால் சிந்தித்து பாருங்கள். இதுவே இன்னும் இன்னும் இருக்கிற 15 பிரதேச பிரிவு, வடக்கு மாகாணத்தில் இருக்கிற 33 பிரதேச பிரிவுகள், கிழக்கு மாகாணத்திலே வாடுகிற இந்த மக்களுடைய அவலமான வாழ்க்கைக்கு யார் நீதி தரப்போகிறார்கள்? நுண்கடன் திட்டத்தினூடாக இன்று அவர்கள் அனாதைகளாக
உறுப்பினர்களே முடிவு செய்ய வேண்டும்.
போரின் மூலமும் போருக்கு பிற்பாடு அவர்கள் மீது புரியப்பட்ட பொருளாதார யுத்தத்தின் மூலமும் இன்று பொருளாதாரமின்றி தீர்வுமின்றி இந்த மக்கள் தெருவுக்கு வந்திருக்கிறார்கள். ஆகவே கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, இந்த அவசரகால சட்டம் என்பது இப்பொழுது தேவையற்ற ஒன்று. இந்த நாட்டுக்கு அது தேவையானது ஒன்றாக எனக்கு தென்படவில்லை. நாங்கள் அதுக்கு எதிர்த்துத்தான் வாக்களிப்போம். சென்ற முறையில் நான் இந்த இடத்திலே கேட்டேன், அதுக்கு டிவிஷன் கேட்ட பொழுது அதனை மூடி மறைத்தார்கள். இம்முறையும் நான் சொல்லுகிறேன், நாங்கள் டிவிஷன் கேட்கிறோம், எதிர்த்து வாக்களிப்போம், எங்களுக்கு அந்த சந்தர்ப்பத்தை தர வேண்டும் என்று கேட்டு நிறைவு செய்கிறேன்.
நன்றி. மாண்புமிகு முயூபூர் ரஹ்மான், ஓடப்ளேஸ் ஒன்றபிள் சியானி விக்ரம விஜய விக்ரம டு டேக் த சேர்.
ගරු මන්ත්‍රී තුමා කතා කරන්න.
ගරු සභාපති තුමියනි, අද විශේෂයෙන්ම හදිසි නීතිය විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හදිසි නීතිය පනවලා අද වෙනකොට මේ රටේ ජන ජීවිතය නැවත අපිට සාමාන්‍ය තත්ත්වයකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ත්‍රස්තවාදී සම්බන්ධකම් වලට අවුල් වෙච්ච පිරිස් අද වෙනකොට අත්අඩංගුවට අරන් අද එවුන්ව නැවත රඳවාගෙන ප්‍රශ්න කරගෙන ඒවට උදාල උපකාර කරපු ඒවට ආධාර දීපු සියලු දෙනාම අද අත්අඩංගුවේ පසු වෙනවා. ඒ වගේම අපි හිතනවා විශේෂයෙන්ම අද මේ ත්‍රස්තවාදී ක්‍රියාදාමය අද අපි කිරු දෙනාම දන්නවා මේක විදේශීය බලවේගයක්, එම නැත්නම් ජාත්‍යන්තර උමනාවකට ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කරගෙන මේ මුස්ලිම් සමාජය තුළ ඉන්න අන්තවාදී පිරිසක් මේ ක්‍රියාව කළයි කියන එක අපි සියලු දෙනාම දන්නවා. ඒතකොට මේ අන්තවාදීන් කියන එක අපි දන්නවා සියලු සමාජය තුළ තිබෙනවා. ඒක මුස්ලිම් සමාජය විතරක් නෙමෙයි, අන්තවාදී හිතන පිරිස් සිංහල සමාජයේත් ඉන්නවා, ද්‍රවිඩ සමාජයේත් ඉන්නවා. මේ ලෝකයේ හැම තැනකම අන්තවාදී විදියට කල්පනා කරන උදවිය, මේ ලෝකයේ මනුෂ්‍යත්වයට එරෙහිව වැඩ කරන උදවිය, ඒ මනුෂ්‍යත්වය පිළිගන්නේ නැති උදවිය, ඒ මනුෂ්‍යත්වයේ තියෙන වටිනාකම ඒ අගය දන්නේ නැති උදවිය මේ ලෝකයේ හැම තැනම විසිරීලා සුළුසුළු කණ්ඩායම් හැටියට, සුළුසුළු පිරිස් හැටියට ජීවත් වෙනවා. ඔවුන් මේ ලෝකයේ තියෙන මනුෂ්‍යත්වයට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් උපරිමේ ක්‍රියා කරන්න ඔවුන් උත්සාහ දරනවායි කියන එක අපි සියලු දෙනාම අතීතයේදී දැකලා තියෙනවා. වර්තමානයේත් ඒ සිදුවීම් වෙනවා. ගරු සභාපතිතුමනි, අපි දන්නවා ඒ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරන්න යම් කණ්ඩායමක් වැඩ කළා. ඔවුන්ට ඕමනා වෙලා තිබුණා මේ රටේ නැවත 83 වගේ කළු ජූලියකට මේ රට ඇදගෙන ගිහිල්ලා මේ රට නැවත ගෝත්‍රවාදී සමාජයකට අපිව ඇදගෙන යන්න. ඒක එක කාර්යයක් තමයි අපි දැක්කේ කුරුණෑගල ඇති වෙච්ච සිද්ධීන් වෙන්න පුළුවන්. හලාවත, ඒ නාත්තණ්ඩිය, ඒ යම් යම් ප්‍රදේශවල ඉතාම සංවිධානාත්මකව මේ ක්‍රියාදාමය සිද්ධ වුණා. ඊළඟට අපි දැක්කා ඒක පහු වෙනකොටම මැයි මාසයේ වෙනකොට දිවයින පත්තරේ සිසේරියන් සත්කමකින් පසු තව්හීද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා කියලා විශාල හෙඩ්ලයින් නිවුස් එකෙන් එනවා දොස්තර ශාෆි ගැන. එතකොට දැන් මේක තොරතුරු හෙළුවේ දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණය. මේක එන්නේ අප්‍රේල් මැයි මාසයේ 23 වෙනිදා 2019. දැන් මේක ආවම ඊළඟ දවසේ මේ පත්තරේ නිවුස් එක දැකලා මා කුරුණෑගල පොලිස් අධිකාරීතුමයි කුරුණෑගල ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමයි යනවා, අනියෝජ්‍ය පොලිස්පතිතුමා නෙමේ පොලිස් අධිකාරීතුමයි, ඊළඟට කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන කොට්ටාෂයේ ඉන්න පොලිස් ස්ථානාධිපතිතුමත් යනවා. මේ කුරුණෑගල රෝහලට ගිහිලා අධ්‍යක්ෂකතුමාව හම්බෙනවා. මේ අධ්‍යක්ෂකතුමා තමයි වීර බණ්ඩාර. දැන් මෙතුමා කියනවා මේ කතාව ගැන අහපු ගමන් එතුමා කියනවා ඔව් මේ කතාව ඇත්ත, මේකේ සත්‍යතාවයක් කියනවා කියලා. ඒ කුරුණෑගල රෝහලේ වැඩ කරන තලිතා රූපසිංහ කියලා කාර්යාල ඒ කාර්ය මණ්ඩලයේ ඉන්න නර්ස් කෙනෙක් කියලා තමයි එතුමිය කියන්නේ. එතුමියට මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා කියලා එතුමියව ගෙන්නනවා. දැන් එතුමිය කට උත්තරයක් දෙනවා. එතුමිය දෙන කට උත්තරේ තමයි එතුමියගේ කැමැත්ත නැතුව දොස්තර ශාෆි ගර්භාෂය ඉවත් කළා කියලා. ඒක තමයි එතුමිය දෙන පොලිසියට දෙන කට උත්තරේ. පළවෙනි කට උත්තරය දොස්තර ශාෆිට විරුද්ධව. නමුත් ඒක පරීක්ෂණය කරනකොට හෙළි වෙනවා දොස්තර ශාෆි එතුමියට සැසීරියන් සත්කමකින් තමයි එතුමියගේ දරුවව ලබාගෙන තියෙන්නේ. ඒකටත් නොයෙකුත් කරුණු කාරණාවල් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද එතුමියගේ සාමාන්‍ය විදියට එතුමියට ඒ දරු ප්‍රසූතිය කරන්න බැරි හින්දා තමයි සෙසීරියන් සත්කමකින් ගන්න. එතකොට දැන් ගර්භාෂය ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ කාලයකට පස්සේ විශේෂඥ වෛද්‍ය පත්තිනිසේකර තමයි එතුමියගේ ගර්භාෂය ඉවත් කරන්නේ. දොස්තර සාෆි නෙමෙයි ගර්භාෂය ඉවත් කරලා තියෙන්නේ දොස්තර පත්තිනිසේකර. එතකොට දැන් මේක විතරයි එදා දොස්තර ශාෆිට තිබුණු නීත්‍යානුකූල පැමිණිල්ල. මේ පැමිණිල්ල විතරයි එතුමාට විරුද්ධව තිබුණේ. ඊළඟට පොලිස් අධිකාරිතුමා දොස්තර ශාෆිත් එක්ක වැඩ කරපු දොස්තරවරු කීප දෙනෙක් ඒ රෝහලේ හිටපු එතුමාත් එක්ක තරහ වෙලා ගිය, එතුමාත් එක්ක ඝට්ටන ඇති කරපු දොස්තර 3 දෙනෙක්ගෙන් එතුමා පැමිණිලි ගන්නවා ශාෆිට විරුද්ධව සාක්ෂි ගන්නවා. කවුද ඒ දොස්තර 3 දෙනා? ඒ 3 දෙනාගේ නම් මම කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ දොස්තරවරු 3 දෙනාම දෙනවා මේ 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 ඒ කියන්නේ වඳභාවය කරයි කියලා. ඒ දොස්තරවරු සාක්ෂි දීලා 3 දෙනෙක්ගේ සාක්ෂි සටහන් කරගන්නවා. ගරු සභාපතිතුමනි, දැන් මේකේ තියෙනවා දැන් මේ එක දොස්තර කෙනෙක්ගෙන් සාෆි මේ මේ සාෆිට විරුද්ධව සටහන ගන්නේ 26 වෙනිදා. ඒ දොස්තර මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා පොලිසිය කට උතර ගන්නවා දොස්තර සාෆිට විරුද්ධව. ඊළඟට 25 වෙනිදා තව දොස්තර කෙනෙක්ගෙන් ගන්නවා කට උතර. ඊළඟට තව දොස්තර කෙනෙක්ගෙන් ගන්නවා 25 වෙනිදා. මේ වගේ දොස්තරවරු 3 දෙනෙක්ගෙන් කට උතර ගන්නවා ශාෆි මේක මේ වගේ වඳ සැත්කම් කරලා තියෙනවා, මේවා අපිට සැක සහිතයි කියලා ඒ දොස්තරවරු 3 දෙනාගේ සාක්ෂි සටහන් කර ගන්නවා. ඒ සාක්ෂි සටහන් කරගෙන ඒකේ තියෙන හොඳම වැඩේ තමයි ගරු සභාපතිතුමියනි, දැන් මේ 26 වෙනිදා කට උත්තර ගත්ත එක පොලිස් පොතේ සටහන් වෙනවා 24 වෙනිදා රෑ පොලිසියට ඇවිල්ලා කට උත්තර දුන්නයි කියලා තමයි පොලිස් පොතේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් මේ දොස්තර මහත්මියගෙන් කට උත්තර ගන්නේ බත්තර මුල්ල එතුමියගේ ගෙදරට ඇවිල්ලා. එතන එතුමියගේ 26 වෙනිදා ගෙදරට ඇවිල්ලා ගත්ත කට උත්තරේ කුරුණෑගල පොලිසියේ 24 වෙනිදා සටහන් වෙලා තියෙනවා. ඒ පොතේ ලියවගෙන තියෙනවා. ඊළඟට 25 වෙනිදා ගත්ත කට උත්තරේ තව දොස්තර කෙනෙක්ගෙත් 24 වෙනිදා ගත්තයි කියලා දිනේ මාරු කරලා ලියලා තියෙනවා. ඇයි ඒ? සොස්තර දාෆියෝ අත්අඩංගුවට ගන්නේ 24 වෙනිදා රෑ 10ට. ඒ රෑ 10ට අත්අඩංගුවට ගන්නකොට මේ ඊට පස්සේ ගත්ත කට උත්තර මේක දිනේ වෙනස් කරලා පොලිස් පොතේ සටහන් කරගන්නවා කුරුණෑගල පොලිස් අධිකාරිතුමා 26 වෙනිදායි 25 වෙනිදායි ගත්ත කට උත්තර දෙකම 24 වෙනිදා ගත්තයි කියලා පොලිස් පොතේ ලියලා තියෙනවා. ගරු සභාපතිතුමියනි, එතකොට ඊළඟට ડોક્ટર සාබිර තියෙන චෝදනාව තමයි එතුමා තව්විජ්ජමාත් සංවිධානයෙන් ආධාර ගන්නවා. මුදල් ආධාර ගන්නවා. ඒ මුදල් ආධාර අරගෙන එතුමා මේ වඳ සත්කම් කළා. ඒක තමයි චෝදනාව. ඒක තමයි එතුමාට කියන්නේ. දැන් ඊළඟට එතුමා අත්අඩංගුවට ගන්නේ මොකටද? අත්අඩංගුවට ගන්නේ දැන් මේ චෝදනාවට ලක් වෙලා තියෙන හින්දා එතුමාගේ දේපොළවලට මේ මහජනතාව ඇවිල්ලා හානි කරයි. ඒ හින්දා එතුමා එළියේ ඉන්න එක භයානකයි කියලා තමයි එතුමාව එදා පොලිසිය අත්අඩංගුවට ගන්නේ. මේක මාර වැඩක්. ඒ කියන්නේ පොලිසිය කරන්න ඕනේ කාට හරි තර්ජනයක් තියෙනවා නම් එයාට ආරක්ෂාව දෙන්න ඕනේ. ඒ ආරක්ෂාව දෙන්නේ නැතුව එයා එළියේ ඉන්න එක භයානකයි. එයාට හානි වෙන්න පුළුවන්, එයාගේ දේපොළ වලට හානි වෙන්න පුළුවන්, එයාගේ ජීවිත වලට හානි වෙන්න පුළුවන් කියලා එයාවත් අරගෙන අරගෙන එයා බාර දෙනවා CID එකට. ගරු සභාපතිතුමියනි, ඒ අත්අඩංගුවට ගන්නකොට ડોક્ટર ශාෆිට විරුද්ධව CID වார்த்தාවක් හඳවලා නැහැ, SIS වார்த்தාවක් නැහැ, TID වார்த்தාවක් නැහැ, කිසිදු බුද්ධි අංශයකින් වார்த்தාවක් නැහැ. දොස්තර ශාෆි සස්වාදී වලට කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා. එහෙම කිසිම වார்த்தාවක් නැහැ. ඒ කිසිදු වார்த்தාවක් නැතුව අර කුරුණෑගල රෝහලේ අර හෙද කාන්තාව දීපු පැමිණිල්ලයි මේ දොස්තරවරු 3 දෙනෙක්ගේ සාක්ෂි සටහන් කරගෙන තමයි අත්අඩංගුවට ගන්නේ.
garu sabapattu meni, ilangat ayabilla, ilangat visitun meni da bandabahwe gana, divayine patter ayabu me prautiya gana, CID ek khandavana, kaudame partha palakale, Hemantha randunu khandavana CID ekata, kohomada meka une kiyala, mokada Hemantha randunu kiyanne, Hemantha randunu kiyenawa, eyata me vaarthawa laba dunne ගුරුනායකල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිස්සිරි එතුමාගේ නම CID වාර කිස්සිරි ජයලත් මහත්මයා තමයි එතුමාට මේ තොරතුරු ලබා දුන්නේ කියලා CID එකට මේ පත්තරේ වාර්තාව ලියපු හේමන්ත රන්දුනු ප්‍රකාශ කරනවා. ඉතින් අපිට පේනවා මේක දැන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. දැන් එතකොට ගරු සභාපතිතුමියනි දැන් එහෙම ඊට කලින් කිස්සිරි ජයලත් මහත්මයා එයාට බුද්ධි තොරතුරක් ලැබෙනවායි කියලා 23 වෙනිදා මැයි මාසේ දොස්තර ශාෆිගේ ලැබෝටරි එක ගිහිල්ලා චෙක් කරනවා. එතුමාට බුද්ධි තොරතුරක් ආවා මෙතුමා මේ වඳ සැත්කම් කරනවායි කියලා ගිහිල්ලා එතුමාගේ 23 වෙනිදා ගිහිල්ලා එතුමාගේ ලැබෝටරි එක බලනවා. කවුද බලන්නේ? මේ නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඒ බැලු බලනවා ගිහිල්ලා මැයි මාසේ ඊළඟට මැයි මාසේ 23 ඒක බලලා තමයි මැයි මාසේ 24 එතුමාව අත්අඩංගුවට ගන්නවා. ගරු සභාපතිතුමියනි දැන් මේ වෙනකොට පැමිණිලි 615ක් ඇවිල්ලා තියෙනවා. ඒ 615න් 468ක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට සැකයක් තියෙනවා. අපිට දරුවෝ ලැබෙන්නේ නැහැයි කියලා සැකයක් තියෙනවායි කියලා ආවයි කියලා කියනවා. ඊළඟට 147 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට මේ සැසේරියෙන් පස්සේ ඒගොල්ලන්ට ළමයි ලැබෙන්නේ නැහැයි කියන චෝදනාව ඇතුලේ ආවා. දැන් මේකෙදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් පොඩි ලුණු ඇඹුළු ටිකකුත් දැම්මා. මොකද එතුමා කිව්වා ඉඳගෙන මේ වට ආණ්ඩුව වන්දි ගෙවන්න ඕනේ කිව්වා. කී කියපු ගමන් කාන්තාවෝ හෝල්සේල් පිටින් ආවා වන්දි ගන්න. මොකද හිටපු ජනාධිපතිතුමානි කිව්වේ කියපු ගමන් ආවා. දැන් 147 දෙනෙක් ඉන්නවා. දැන් මේක ගැන පරීක්ෂණය කරන්න ඕනේ. දැන් මේ පරීක්ෂණය කරන්න තවම නියෝගයක් නැහැ. දැන් මහේස්ත්‍රාත්තුමා තවම නියෝගයක් ලබා දීලා නැහැ මේ පරීක්ෂණය කරන්න. නමුත් දැන් මහේස්ත්‍රාත්තුමා ඇවිල්ලා එතුමා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමාට ලිපියක් යවනවා කරුණු 13කට එතුමා උත්තර ඉල්ලලා. ඒ කරුණු 13න් ගරු සභාපතිතුමියනි එතුමා කියනවා ඒ කරුණු 13ට උත්තර දෙන්න කමිටුවක්පත් කරන්න කියලා මහාචාර්යවරු 5 දෙනෙක්ගේ. දැන් මේ මහාචාර්යවරුන්ගේ 5 දෙනෙක්ගේ කමිටුවක්පත් කරන්න කියලා මහේස්ත්‍රාත්වරයා කියනවා. එතකොට මේ 5 දෙනාගෙන් මේ මහේස්ත්‍රාත්වරයා මහාචාර්යවරු 5 දෙනාගේ කමිටුව ඉල්ලනකොට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉන්න පීඨාධිපති මහාචාර්ය ජෙනිෆා පෙරේරා මහේස්ත්‍රාත්තුමාට ලිපියක් යවලා කියලා තියෙනවා. මේ පත් කරන්න යන මහාචාර්යවරු 5 දෙනාගෙන් 3 දෙනෙක් ඇවිල්ලා ෂාෆිට විරුද්ධව අදහස් දැක්වපු උදවිය. ෂාෆිට විරුද්ධව කතා කරපු උදවිය. මේගොල්ලෝ දේශපාලනය කරන උදවිය. මහාචාර්ය චන්න ජයසුමන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරයේ ඉන්න ප්‍රබලයේ මහාචාර්ය දොඩම්පහ විරුද්ධ පක්ෂයත් එක්ක වැඩ කරන කෙනෙක්. එතකොට ඒ මහාචාර්ය ජෙනිෆා පෙරේරා අහනවා මහේස්ත්‍රාත්තුමාගෙන් මේ 5 දෙනාගේ කමිටුවට මේ 3 දෙනාව දාන එක හරිද කියලා එතුමියා අහලා තියෙනවා. කොහොමද මේගොල්ලෝ උත්තර දෙන්නේ? දැන් මේගොල්ලෝ අදහස් දක්වපු උදවිය. දැන් මේ 5 දෙනාව දාන්න පුළුවන්ද කමිටුවට? දාන්න බෑ. ඒගොල්ලෝ ශාපිට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා ඉවරයි. ඒ මහාචාර්ය චන්න ජයසුමන මහාචාර්ය දොඩම්පහ ඒගොල්ලෝ අදහස් කියලා ඉවරයි. ශාපි වැරදිකාරයයි කියලා. ඉතින් වැරදිකාරයයි කියලා කියපු කෙනෙක්ගේ කමිටුවකට පත් කරලා අදහස් අහන්න බෑ. එතකොට අද ඒක නැවතිලා තියෙනවා. දැන් වීරබන්දු අධ්‍යක්ෂකතුමා උසාවියට ඇවිල්ලා කියනවා පරීක්ෂණ කරන්න එපාලු. පරීක්ෂණ කරාම පිළිකාවල් හැදෙනවලු. ඒ හින්දා මේ පරීක්ෂණ වලට භාජනය කරන්න එපායි කියලා දැන් එතුමා මේ පරීක්ෂණ වලට බාධා කරනවා. අපි දන්නවා එතුමා විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂේ කියලාත් කියනවා. මොකද එතනට මේ ශාපිගේ ප්‍රශ්නය වහුණාම අපි දැක්කනේ කවුද කියලා එතන ඒ රඟපෑවේ කියලා. කවුද මේ රටේ ගිනි තියන්න හැදුවේ කියලා. ශාෆිය ඉස්සරහට දාගෙන මුළු ලංකාවේම සිංහල මුස්ලිම් කෝලාලයක් ඇති කරන්න එහෙ කියලා කතා කරපු උදවිය, ඒ වෛරය පතුරවන්න හදපු උදවිය අපි දන්නවා කවුද කියලා. මුළු ලෝකෙම දැක්කා. හරියට ඒගොල්ලෝ විශේෂඥ වෛද්‍යවරු වගේ. ඒගොල්ලෝ මේ දරු ප්‍රසූතිය ගැන විශේෂඥ වගේ. ඒගොල්ලෝ සැසේරියෙන් සත්කම ගැන විශේෂඥ වගේ තමයි ඒගොල්ලෝ කතා කළේ. அதேதோட மே நாட்டகே பிட்டிபாசே குமந்திரணையாக் கீனவா கீனகத்து ஹெலிதரவு வெலாதியேனவா அதேக எக்கேங்க ஹெலிதரவு வீகேனேனவா அத அத அர குருநாகர ரோஹனே அத்யக்ஷகவரயா மே பரீட்சண கரன் இட தேனேனே சிஐடிஏகே நிலதாரியன் கியாம கட உத்தர கண்ண தென்னேனே யா பாதா கரனவா இந்தகனே தனதுரே இந்தகனே முகத ஏ குமந்திரணே ஏக ஹவுல்காரேக் தமாய் ஏ டாக்டர் அத்யக்ஷகவரதுமா யா ஏக ஹவுல்காரேக் யா ஏக ஏ நாடகமே பிரதான சரித்திரக் ரங்கபேவா ஏ இந்த அத ஏ தேவல் ஹெலி வெனகொட அத மேக வஹன்ன உற்சாக கரனவா கரு சபாபத்துமியனி அத ஈலங்கட மதக தியாகன்ன දැන් අර විශේෂයෙන්ම දැන් මේ අධ්‍යක්ෂකතුමාට විරුද්ධව අපරාධ විමර්ශන කොට්ටාෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකතුමා පොලිස් කොමිසමට යවලා තියෙනවා. මොකද මෙතුමා පැහැදිලිවම අර කුරුණෑගල ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාත් ඒ වගේම අර පොලිස් අධිකාරීතුමාත් මේ රටේ ජනතාව අතර කුපිතකම් ඇති කරන්න ඊළඟට මේ රටේ ජාතියින් අතර අසමගිය ඇති කරන්න මේ රටේ සාමය විනාශ කරන්න මේ රටේ ජාතිවාදී ගැටුම් නිර්මාණය කරන්න මේ පොලිසියේ ඉන්න මේ දෙපළම හවුල් වෙලා කියලා තියෙනවායි කියන එක අද පොලිස් කොමිසමට අද වාර්තා වෙලා තියෙනවා. දාද වාර්තා කරලා තියෙනවා. අද ඒක CID එකේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා එක යවලා තියෙනවා. පැහැදිලුවම මොවුන් පොලිස් ඇඳුමෙන් ඉඳගෙන මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරනවාට ඒක කරනවා වෙනුවට මේ රටේ ජාතිවාදී ආගම්වාදී කෝලාල ඇති කරන්න එක එක දේශපාලඥයන්ගේ කොන්ත්‍රාත් අරගෙන වැඩ කරයි කියන එක අද ඒක ඔප්පු වෙලා තියෙනවා. අද ඒක පැහැදිලිව අද පෙනියනවා. අද ඒ හින්දා දැන් රතනහාමුදුරුව දැන් ආයි තරහ ගිහිල්ලා තියෙනවා. දැන් රතනහාමුදුරුවන්ට හරිනම් තරහ වෙන්න ඕනේ මොකටද? රතනහාමුදුරුවෝ තරහ වෙන්න ඕනේ නිකන් හිටපු රතනහාමුදුරුවොත් මේකට ඇදලා දැම්මා. රතනහාමුදුරුවෝ වා ඇවිස්සුවා මේ දෙයක් වෙලා තියෙනවා කියලා කිව්වම රතනහාමුදුරුවෝ ගිහලා උපවාසයේ හිටියා, පෙළපාලි ගියා, කැහැ ගැව්වා. අන්තිමට රතනහාමුදුරුවන්ට යන එන මං නැති කරලා දැම්මා. දැන් රතනහාමුදුරුවෝ හරිනම් ඒ කුරුණෑගල ඉන්න පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිතුමාටයි පොලිස් අධිකාරී තුමාටයි විරුද්ධව ගිහලා පැමිණිල්ලක් දාන්න ඕන. මොකද නිකන් හිටපු මාව ඇවිස්සුවයි කියලා මේකට. මොකද මගේ මත තිබුණු තත්ත්වෙත් නැති කරලා දැම්මා. මාව නිකන් ජෝකරයක් කියලා මට යන්නේ මං නැති කරලා දැම්මා. මොකද අද වෙනකොට දැන් මේක එකින් එක එළියට ඇවිල්ලා පේනවා. මේක පට්ටපල් ගොතාපු කතාවක් කියන එක. ශාෆිය අත්අඩංගුවට ගන්නේ 24. නමුත් පැමිණි අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි පැමිණිලි ලියාගන්නේ 26 වෙනිදා 25 වෙනිදා. එතකොට පේනවා මේක කුමන්ත්‍රණයක් කියන එක. ගරු සභාපතිතුමනි, මේක මේ රටේ දේශපාලන කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණ කරුවන්ට ඕන වෙලා තිබුණා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කෝලාලයක් ඇති කරගෙන ගිහිල්ලා නැවත මේ රට විනාශකාරී කරගෙන ගියන්නේ. මොකද එහෙම තමයි මේ දැන් කතා කරගෙන ආවේ. තාපි දැක්කා ඉඳගෙන විශේෂයෙන්ම අපේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා බැංකු ස්ටේට්මන්ට් ගැන කිව්වා ශාෆිගේ. ද උසාවියෙන් නියෝගයක් දීලත් නැහැ ශාෆිගේ බැංක් ස්ටේට්මන්ට් ගන්න කියලා. ඒ බැංකු ස්ටේට්මන්ට් කියලා සාමාන්‍යයෙන් බැංකු විස්තරය කියලා කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික දෙයක්. බැංකුවකට එහෙම දෙන්න බෑ. මම මහජන බැංකුවේ සභාපතිතුමාට කියනවා වහාම මහජන බැංකුවෙන් කොහොමද මේ බැංකු විස්තරය එළියට ගියේ කියන පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද උසාවි නියෝගයක් නැතුව කොහොමද එක එක්කෙනාගේ බැංකු විස්තර තව එක්කෙනෙක් යටට යන්නේ? ඒක පෞද්ගලික දෙයක්. එහෙමනම් දොස්තර ශාෆිගේ බැංක් ස්ටේට්මන්ට් එක තව කෙනෙකුට අතර යනවායි කියන එක මහජන බැංකුව ගැන තියෙන විශ්වාසය, මහජන බැංකුව මෙතෙක් කල ඒ රැගෙන ආපු විශ්වාසය බිඳ දැමීමක් කියලා මම සභාපතිතුමාට කියන්න කැමතියි. එහෙනම් ඒ ගැන පරීක්ෂණයක් කරන්න. ඊළඟට දොස්තරවරුන්ගේ මේ වත්කම් ගැන අපි දන්නවා. මේ ලංකාවේ ඉන්න ලොකුම පෝසත්තු තමයි දොස්තරවරු. තහන්න දෙයක් නැහැ. අද නිකං අධ්‍යාපනය ලැබලා නිදහස් අධ්‍යාපනය ලැබලා අද කෝටිපතිවරු වෙලා ඉන්නවා දොස්තරවරු. මම නම් කැමති ડોක්ටර් ශාෆිගේ නෙමෙයි හැම දොස්තරවරයාගේම වත්තම් හොයනවාට. ඒක පටන් ගන්න ඕනේ පාදණියකින්. ඒක පාදණියකින් පටන් ගත්තා නම් හොඳයි. ලංකාවේ ඉන්න හැම දොස්තර මහත්තයාගේම වත්කම් ප්‍රකාශයට පත් කරන්න කියලා. මොකද අපි දන්නවා අද මේ දොස්තර මාෆියාව මේ රටේ දුප්පත් ජනතාවගේ කොයිතරම් මුදල් හූරගෙන කරනවද, බෙහෙත් වලින් බෞද්ධාතික සමාගම් වලින් කොයිතරම් හම්බ කරනවද කියන එක අපි සියලු දෙනාම අද දන්න කාරණයක්. ඒ හින්දා දොස්තර ශාෆිගේ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ඔක්කොම දොස්තරලාගේ වත්කම් හොයනවා නම් මම එකපයින්ම කැමති වෙනුවෙන් අපේ සහයෝගයත් ලබා දෙනවා. ඊළඟට ගරු සභාපතිතුමියනි, දැන් අපේ විමල් වීරවංශ මහත්මන්ත්‍රීතුමා මෙතන ඉඳගෙන කිව්වා මේ සහරාන් මොකද්ද මේ සහරාන් ඇවිල්ලා මේ කුරුආනේ කියවලා තමයි මේ මේකට ගියේ කියලා. අපි එතුමාගෙන් අහනවා, එතුමා කුරුආ සහරාන් කුරුආනේ කියවලා ශස්ත්‍රවාදයට ගියා නම් 88-89 කාලේ විමල් වීරවංශ මහත්තයා මේ රටේ අර ශස්ත්‍රවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙලා හිටියා. තන්දේ දාපු අය මරන්න, ගෙවල් ගිනි තියන්න, ෆැක්ටරි ගිනි තියන්න, කඩවල් ගිනි තියන්න, පොඩි කඩ තුණ්ඩු කෑලකකින් මේ කඩවල් වහන්න. එතකොට ඒව කරේ එතුමා මේ ධම්මපදයේ කියවලාද කියලා.
ඉස්සර ජයකොඩි මන්ත්‍රීතුමා,
ඒ මව්වරුන් බලහත්කාරයෙන් වදසත්කම්වලට ලක් කරපු දිවුරුම් ප්‍රකාශත් එක ලේඛන තියෙනවා. ඒ වගේම බැංකු වාර්තාක ලේඛන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න.
හරි. මමයි කතා. මම කියන්නේ ඒ වඳ ඒ මව්වරු ඉන්නවනම් වහම පරීක්ෂණයට යොමු කරන්න. මේ පරීක්ෂණයට යොමු කරලා මේක ඇත්ත නැත්ත හොයන්න. පරීක්ෂණ වලට බාධා කරන්න එපා. පරීක්ෂණ කරන්න එපායි කියලා කියන්න එපා. ඒ වඳ සත්කම් කරලා තියෙන කාන්තාව එහෙම කියනවා නම් ඒගොල්ලන් වහම පරීක්ෂණයට යොමු කරන්න ඉඩ දෙන්න. ඒ පරීක්ෂණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. කවුද ඒක කරන්න ඉඩ දෙන්නේ නැත්තේ? ඒක ඉඩ දෙන්නේ නැත්තේ අර කුරුණෑගල රෝහලේ ඉන්න අධ්‍යක්ෂකතුමා පරීක්ෂණ වලට විරුද්ධයි. එයාට ඕනේ පරීක්ෂණ නවත්තලා මේක දිගටම ගෙනියන්න ඕනේ ඊළඟ ජනාධිපති මැතිවරණය දක්වා. ගරු සභාපතිතුමියනි, ඒ හින්දා ගරු සභාපතිතුමියනි, අර විමල් වීරවංශ මහත්තයා කිව්වා මට කුරුආනේ කියලා. එතුමාට මං කියන්න කැමති, මේ ලෝක ජනගහණයෙන් 124ක් කුරුආනේ කියවන අය ඉන්නේ. මේ ලෝක ජනගහණයෙන් බිලියන 1.8ක් කුරුආනේ පිළිගන්න අය, කුරුආනේ පිළිපදින අය, ඒ සියලු දෙනාම සහරාන් ලත් නොවේ, බින් ලාඩින් ලත් නොවේ. ඒක මතක තියාගන්න ඕනේ. අපි දන්න ඕනම ආගමක ඉන්න පුළුවන් ශස්ත්‍රවාදී අදහස් දරන අය. ඒක ඉස්ලාම ආගමේ විතරක් නෙමෙයි, ඒක හැම සමාජයේම ඉන්න පුළුවන්. ඒ ඔය කෑගාන උදවියත් ඒක තමයි. ඔය 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 කෑගාන අයත් ශස්ත්‍රවාදී වලට කටයුතු වලට සම්බන්ධයි, අන්තවාදී වලට සම්බන්ධයි, සිංහල මුස්ලිම් සමගියට විරුද්ධයි, ජාතිවාදී කෝලාල ඇති කරන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව. එතුමාගේ දේශපාලන ඉතිහාසයේම ආවේ ඒ උඩින් තමයි. අද ඇවිල්ලා මෙතන එක එක කතා කිව්වට, හේඳ ගරු සභාපතිතුමියනි, මේ රටේ දේශපාලනයේ තුල සමහර උදවියකට ඕනා වෙලා තියෙනවා මේක ජනාධිපති මැතිවරණය දක්වාගෙන යන්න. මේ ජනාධිපති මැතිවරණය දක්වා මේ හරහා මේ රටේ සිංහල මුස්ලිම් සමගිය නැති කරන්න ඕනා වෙලා තියෙනවා. මේ රටේ සිංහල මුස්ලිම් ඒ ભેදය ඇති කරන්න ඕනා වෙලා තියෙනවා. අපිට මතකයි ඒ කාලේ ඇවිල්ලා මේ චෝදනා කරනකොට මේ රටේ ඉඳපු 83 විශේෂයෙන් මේ කලබලත් එක්ක දෙමළ සමාජයේ ඉඳපු වෛද්‍යවරු බුද්ධිමතු රාශියක් මේ රටේ
ආවා. විනාඩි දෙකක් කාලයක් ගරු මන්ත්‍රීතුමාට තියෙනවා.
තව
විනාඩි දෙකක්.
බොහොම ස්තුතියි. තව එතකොට විශාල පිරිසක් මේ රට දාලා ගියා. ඇයි ගියේ? මේ රට ජීවත් වෙන්න බැරි පරිසරයක් එදා 83 දී නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේ නිර්මාණයක් මේ රටේ නැවත කරන්න අන්තවාදී පිරිස් වලට ඕමනා වෙලා තියෙනවා. මේ රටේ ඉන්න මුස්ලිම් බුද්ධිමතුන් ඉන්නවා නම්, මුස්ලිම් දොස්තරවරු ඉන්නවා නම්, ඒ මුස්ලිම් බුද්ධිමතුන් ඉන්නවා නම් ඕන්න මේ රටෙන් එලව ගන්න යම් පිරිසකට ඕමනා වෙලා තියෙනවා. ඒව පෞගිය කාලේ අපි දැක්කා මුස්ලිම් විරෝධී යම් යම් දේශන පැවැත්තුවා, රැසීම් තිබ්බා. ඒගොල්ලෝ පෞගිය කාලේ මේ බෙදුම්වාදය ගැන කතා කරපු උදවිය. එදා දෙමළ සමාජයයි සිංහල සමාජයයි කඩන්න බෙදුම්වාදය කියලා එකක් ගෙනල්ලා මුළු සිංහල සමාජයම අන්ධකාරයට ඇදගෙන යන්න උත්සාහ කරා. ඒ අර තමන්ගේ ඡන්දගොඩ වැඩි කරගන්න පුළුවන්ද කියලා උත්සාහ කරා. දැන් ඒ දෙමු බෙදුම්වාදය ඉවරයි. ඒ බෙදුම්වාදය දැන් පරාජය වෙලා තියෙන්නේ. අද ඒක කියාගන්න බැරි ඉඳලා දැන් අලුතෙන් එකක් හොයාගෙන තියෙනවා, වහබ්වාදය. දාපි ඔය වහබ්වාදය ගැන කතා කරන උදවියගෙන අහන්න කැමති. ඉස්සර වහබ්වාදය ගැන අපිට පැහැදිලි කරන්න. මම දැක්කා වහබ්වාදය කියන මොකද්ද කියලා. ඔය විවාදයක් කරමු. මම එන්න විවාදයක් කරමු. ඕන කනකට එන්න. ඕන කනකට මම එනවා. අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන් එන්න. මම ඔයාලට ඉස්ලාම් ධර්මය උගන්වනවා. හරි, ඉස්ලාම් ධර්මය ඔයාලට උගන්වලා ඔයාලට මම වහබ්වාදයට ගැන ඔයාලට කියලා දෙන්නම්. ඒ හින්දා ඔයාට එක ඕන විවාදයකට එන්න. ඒක ගැටලුවක් නෑ. ඒ හින්දා තනියෙන් ගිහිල්ලා කතා කරන්න ඕනේ නෑ. ඒ හින්දා දැන් ගේන්න හදනවා වහබ්වාදය කියලා එකක් හදාගෙන. දැන් ඒක ගැන අල්ල බලනවා සිංහල ජනයා කුපිත කරන්න පුළුවන්ද කියලා. සිංහල ජනතාවගේ ඇස්තික නිල වළංග මේ 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 ඒ ඇස්තික මේවා කරලා නැවත මේ රටේ ඒ ජාතිවාදී ගැටුම අවුස්සලා අපිට සිංහල ඡන්දවලින් පමණක් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්ද කියලා ඒ සිංහල ඡන්දවලට ආමන්ත්‍රණය කරන්න පෙන්නනවා. මෙන්න මුස්ලිම් සමාජය තුළ වාග්වාදය කියලා එකක් කියනවා. මේක ඉතාම භයානකයි. ඒ හින්දා අපි මේකෙන් ප්‍රෝසන් වෙන්න ඕනේ කියලා ඒ සිංහල සමාජය එක පැත්තකට මුස්ලිම් විරෝධීව තල්ලු කරන ඒ දේශපාලන ව්‍යාපෘතිය තමයි මේ යන්නේ. වෙනමකුත් නෙමෙයි ඔකේ. හොඳින දේශපාලන ව්‍යාපෘතිය. ඒ හින්දා ගරු
සභාපතිතුමියනේ
අභිරුද්ධ පක්ෂයේ ඉන්න ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන්ට කියනවා. තමුන්නාංශලා මේ තියෙන ජාතිවාදී, මේ තියෙන ආගම්වාදී, මේ අන්තවාදී දේවල් වලට උඩගෙඩි දෙන්න එපා. නැවත අපේ රට ප්‍රපාතයට ගෙනියන්න එපා. අපි ඒ තුල අධ්‍යක්ෂීම් ලබලා දෙන අවුරුදු 35ක් යුද්ධය යටතේ. ඒ යුද්ධේ අර අපි සියලු දෙනාම විනාශ වෙලා තියෙනවා. ඒ යුද්ධේ අර අපි සියලු දෙනාටම හොඟක් දේවල් අපි අහිමි කරගෙන තියෙනවා. ඒ හින්දා නැවත මේ රට ආගම්වාදී, ජාතිවාදී ඒ ගැටුමකට ගෙන යන්න තරම් මේ රටේ ඉන්න ජනතාව ලෑස්ති නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න මේ රටේ සියලු දෙනාටම ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න උත්සාහ කරන්න. එහෙම නැතුව අන්තවාදයේ අදහස් පතුරලා ඒ අන්තවාදයේ තුල ජාතිවාදී
ආගම්වාදී
මේ රටේ ජාතීන් අතර
ඇති
කරන ගෝත්‍රවාදී මානසිකත්වයක් තියෙන ඒ සමාජ ක්‍රමයකට යන්න ඉඩ දෙන්න එපා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ඊළඟට ගරු උදේපපත් ගම්මන් පිළිමෙන්තුමා විනාඩි 11ක් තියෙනවා.
ගරු මූලාස්නාරූඪ මන්ත්‍රීතුමියනි, මගේ විනාඩියක් අඩු වෙලා වගේ දැනෙන්නේ. කෙසේ වෙතත් 12ක් කියලා කිව්වේ කමක් නැහැ, එතුමියත් විනාඩියක් අයින් කරගෙන. දෙමළ බෙදුම් වාදයේ අවසන් නිසා අපි වහබ්බන්තවාදය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවායි කියලා මුජිබ රාමන් මන්ත්‍රීතුමා අපට චෝදනා කරමින් තමයි එතුමා කතාව අවසන් කළේ. එතුමාගේ කතාවේ අවසානයේ මගේ කතාව මම පටන් ගන්න කැමැති. ඔබතුමා කියන විදිහට මේ වහබ් අන්තවාදය ගැන අපි මවන්නේ බොරු බිල්ලෙක් නම්, අපි කියන වහබ් අන්තවාදයක් මේ රටේ විනාශයක් කරලා නැත්තම්, ඔබතුමා හිතන්නේ වහබ් අන්තවාදීන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා කියන එක දැන් බොරුවක්ද? අර මුස්ලිම් කාන්තාවන් අපෝ සොයාගෙන පැමිණ අඬ අඬ අපට කියන කතා බොරුද? මුස්ලිම් කාන්තාවන් මාධ්‍ය ඉදිරියට ගොස් තමන්ට මේ අන්තවාදී නිසා අත්වී ඇති ඉරණම පිළිබඳ කියන කතා බොරුද? වහබ් අන්තවාදය ඇරඹුණේ කෙසේද? අද ඒකේ ලෝකේ තියෙන්නේ කොතනද? ලෝකේ අරන් යන්නේ කොතනටද කියන එකත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ වහබ් අන්තවාදී ක්‍රියාත්මක ආකාරය පිළිබඳත් ඔබතුමත් එක්ක ඕනෑම පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී මා විවාදයකට ලෑස්ති කියන එක අභියෝගයක් විදිහට ඔබතුමාට ඉදිරිපත් කරනවා. අපි එතෙන්දී කතා කරලා කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා මුළු රටම බලා ගන්න පුළුවන්. පෞගිය මාස 3 ඇතුළත අසාත් සාලි මහතා, රවුෆ් ෆකීම් මහත්තුමා, රිචඩ් බදුර්දීන් මහත්තුමත් එක්ක අපි මේ කාරණා විවාද කරා. අපි කැමති තමුන්නාන්සෙත් සීලාචාරව විවාදයකට සූදානම් නම් අපි ලෑස්ති විවාදයක් කරන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තවදුරටත් හදිසි නීතිය දිගු කරන්න කතා කරන මේ අවස්ථාවේ පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින සැබෑ අපරාධකරුවා තවම හෙළි කරගෙන තිබේද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. කවුද මේ සැබෑ අපරාධකරුවා? මේ රූකඩ නැටුමේ නැටවෙන රූකඩ නම් තමුන්නාන්සලා අල්ලගෙන තියෙනවා. හැබැයි ඊට උඩින් ඉන්න රූකඩ නටවන්නෝ ටික නම් මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා නැහැ. මේ ශ්‍රී ලංකාවේ ඉන්න රූකඩ නටවන කට්ටිය වගේම මේ රූකඩ නටවන්නන්ව නටවන සැබෑ චුදිතයා වන්නේ ඇමරිකාවයි. මුස්ලිම් කතෝලික ගැටුමක් මේ රටේ ඇති කරලා ශ්‍රී ලංකාව ඇතුළට ඇමරිකානු හමුදා ගොඩබැස ගැනීමේ සැලැස්ම ගැන අපි දිගින් දිගටම කතා කළා. ඒක සාර්ථක නොවුනට පස්සේ හලාවතදී, කුලියාපිටියේදී, මිනුවන්ගොඩදී කෘතීමව ප්‍රශ්න ඇති කරලා සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කරන්න උත්සාහ කරා. අද වෙනතුරු කිසිවෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. අපි මේ සභාවේ කිව්වා මූණු බැඳගෙන පිටපලාත් වලින් ඇවිල්ලා මේ පහර දුන්නේ හොඳම දේ මිනුවන්ගොඩ මුස්ලිම් යයි නම හැඟෙන සිංහල කඩ ගණනාවක් විනාශ කරන්න මේ අන්තවාදීන් කටයුතු කිරීමෙන් පේනවා පිටින් ඇවිත් පහර දීමක් සිද්ධ වෙලා තියෙන කියලා. අද වෙනතුරු හෙළිුණේ නැහැ. සාරාන්ගේ බිරිඳගේ කට උත්තරේ කියනවා සුදු ඇඳුම් කාන්තා සුදු ඇඳුම් තොගයක් ගෙනාවා ගෙදරට. සිවුරු දරාගෙන ඉන්න මුස්ලිම් අය අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. සාරාන්ලා එක පැත්තකින් බෝම්බ ගහනවා, අනිත් පැත්තෙන් සුදු ඇඳුම් ඇඳගත් අය පන්සලේ උත්සවයේදී බෝම්බ පුපුරව ගන්නවා. සිවුරු දරාගෙන ඉන්න අය ගිහිල්ලා මුස්ලිම් අයට පහර දෙනවා. සිංහල මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු මේ හැමෝම එකිනෙකා මරා ගන්නා ගිනිජාලාවක් බිහි කරලා ඒ ගිනිජාලාව නිවන්න එන පිරිස විදියට ඒ ගින්නේ ගිනි නිවන හමුදාව බවට ඇමරිකානු හමුදාව පත් කර ගැනීමයි සැලැස්ම. මේක ඇමරිකාවේ මේ සැලැස්ම ගැන ලෝකේ පිළිගත් න්‍යායක් තියෙනවා. The shock doctrine. කැනේඩියානු සමාජ විශ්ලේෂකෙක් වෙන නයෝමි ක්ලේයින් The Shock Doctrine නමින් පොතක් නිකුත් කර මතන 2007 වගේ වසරක. ඒ පොතේ කතා කරන්නේ ඇමරිකාව ලෝකයේ යම්කිසි රටක් ආපදාවට පත් වුණාම ඒ ව්‍යසනය පදනම් කරගෙන ඒ රට ඇතුළට රිංග ගන්නවා. ඒ වගේම කියනවා රටේ ව්‍යසනයක් නැතිනම් ව්‍යසනයක් හදලා ඒක පදනම් කරගෙන රට ඇතුළට ගොඩ බැහැ ගන්නවා. 1997 දී ඉන්දුනීසියාව ආර්ථිකය කඩාවැට්ටන්නේ ඇමරිකාවේ සෝරොස් කොටස් වෙළඳ පොලෙන් එකවරම ඉවත් වීමෙන්. ඒ පදනම් කරගෙන ඇමරිකාව ගොඩ බැහැලා ඉන්දුනීසියාවේ කොටසක්ව තිබුණු නැගෙනහිර තිමෝරය වෙනම රටක් බවට පත් කරන්න කටයුතු කරා. 2001 දී ඇෆ්ගනිස්තාන්ට ගොඩ බැස්සේ ලෝකෙට කිව්වේ මොකද්ද? ඔසාමා බින් ලාඩන් ඉන්නවා, අපි එයාල්ලන්ට යනවා. හැබැයි ඒ හිටිය ඔසාමා බින් ලාඩන් කෙනෙක් නෑ. නමුත් ඒ රටට ගිහිල්ලා රට අල්ලගෙන බුෂ්ලගේ පෞද්ගලික තෙල් සමාගම යුනිකෙල් සමාගමට ඇෆ්ගනිස්තානයේ හරහා තෙල් නල එලීමට තලෙයිබාන් ආණ්ඩුව අවසර නොදුන් නිසා ආණ්ඩුව පෙරලා තමන්ගේ තෙල් නල ටික එලා ගැනීමේ අවසරය ලබා ගන්නට පුළුවන් වුණා. එදා ලෝකෙටම කිව්වේ 2003 දී ඉරාකයේ ආක්‍රමණය කරන්නේ සමූල ඝාතන අවි තිබෙනවා කියලා. ඉරාකයේ ආක්‍රමණය කරා අල්ලගත්ත සමූල ඝාතන අවියක් නැහැ. හැබැයි සරු තෙල්ලින් ටික නම් අදටත් ඇමරිකානු සමාගම් ඉරාකයේ තුල අත්පත් කරගෙන ඉන්නවා. ඒ වගේම ලංකාවට එන්න හදන්නේ ඇයි? මම විශේෂයෙන් කියන්න ඕනි ලංකාවට එන්න හදන්නේ සෝෆා ගිවිසු මහරා ලංකාව ඇතුලේ ඇමරිකානු කඳවුරු පිටවන්න හදන්න විශේෂ හේතු හතරක් තියෙනවා. මම මේ හේතු හතරම කියන්නම්. පළවෙනි හේතුව ඇමරිකානු යුද විශේෂඥයෙක් වෙන අඩ්මිරාල් කප්ලාන් කියනවා මේසිය වසේ ආසියාවේ ලෝකයේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරයේ වැදගත්ම රට එයි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. එම නිසා මේසිය වසේ ලොව වැදගත්ම රට ලංකාවයි. මම නෙවෙයි කියන්නේ, සමහරු කියනවා ලිම් මැඩියෝ වගේ ඉඳගෙන ලංකාව හරි වැදගත් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ලංකාව කියන රට තියෙනවා කියලාවත් ඇමරිකාව අය දන්නේ නැහැ කියලා. මම නෙවෙයි කප්ලාන් කියන්නේ, ඇමරිකාවේ යුද විශේෂඥ කප්ලාන් මොන්සුන් කියන පොතේ මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ලෝකයේ වැදගත්ම රටවන්නේ ලංකාව නම් ලංකාවේ හැර වෙන කොයි මුල්ලේ ගිහිලා කඳවුරු දාන්නද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ වගේම මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි 1965 දී ඇමරිකාව ඉන්දියානු සාගරයේ තමන්ගේ ප්‍රධාන කඳවුර පිහිටවගන්නේ ඩියෝගෝ ගාෂියා දූපත් සමූහයේ. මේ දූපත් සමූහය එදා අයිතිලා තිබේ මුරුසියට. මුරුසිය ඒ කාලේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. මුරුසියෙන් ඩියෝගෝ ගාෂියා දූපත් ටික වෙන් කරලා ඒක ඇමරිකාවට බදු දෙන්න එංගලන්තේ කටයුතු කරලයි 1968 මුරුසියට නිදාස දුන්නේ. මුරුසිය එදා ඉඳන් උත්සාහ කරේ මේ තමන්ට අයිමි වෙච්ච දූපත් සමූහය තමන්ට අයිති කරගන්න. හැබැයි අකණ්ඩ ප්‍රතිඵලය, අකණ්ඩ සටනේ ප්‍රතිඵලයක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න ජාත්‍යන්තර අධිකරණයට පවරනවා. ජාත්‍යන්තර අධිකරණය 2019 පෙබරවාරි 22 තීන්දුවක් දෙනවා. මේ තීන්දුවෙන් කියනවා දියෝග ගාෂියා දූපත් සමූහය මුරුසියට යලි බාර දෙනතුරු පුරුසියේ ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ කියලා. ඒ දූපත් සමූහය මුරුසියට දුන්නොත් ඇමරිකාවට කකුල ගහගන්න තැනක් නැහැ. කඳවුරු අකුලගෙන යන්න වෙනවා. මේ අකුලාගෙන යන්න වෙලා තියෙන කඳවුරු ස්ථාපිත කරන්න සුදුසුම තැන ලංකාවයි. දියෝග ගාෂියාවලට උඩින් තියෙන්නේ මාලදිවයින, මාලදිවයිනට උඩින් තියෙන්නේ ශ්‍රී ලංකාව. ඒ නිසා දියෝග ගාෂියායි නම් පහසුවෙන් එන්න පුළුවන් තැන විදිහට ඔවුන් ශ්‍රී ලංකාව හඳුරගෙන තියෙනවා. තුන්වෙනි කාරණේ, අපි දන්නවා ලෝකේ මේසිය වසේ නැගී එන ලෝක බලවතුන් රයිසින් සුපර් පවර්ස් ඉන්දියාව සහ ඇමරිකා, ඉන්දියාව සහ චීනේ. ලංකාව තියෙන ඉන්දියාවට කිලෝමීටර් 32 දුරින්, අනිත් පැත්තෙන් චීනයේ ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය තුළ. නිසා ශ්‍රී ලංකාව තුළ හරියට ස්ථාපිත වුණොත් චීනයටත් ඉන්දියාවටත් කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකි සැබෑ මර්මස්ථානය කියන කාරණය ඇමරිකාව හඳුනාගෙන තියෙනවා. හතරවෙනි කාරණේ අතිශයින්ම තීරණාත්මකයි. ගරු මූලාසනාරූඪ සභාපති මන්ත්‍රීතුමියනි, අද චීනයට තියෙන ලොකුම ආරක්ෂක ප්‍රශ්නේ හඳුන්වන්නේ මලක්කා ඩෙලීම නැත්තම්
මලක්කානු
දෙගිඩියාව කියලා. ඇයි? චීනයට එන තෙල් ඇතුළු සියලුම සැපයුම් වලින් 80% එන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා. මලක්කා සමුද්‍ර සන්ධියේ මුහුද අයිති ඉන්දුනීසියාවටයි, සිංගප්පූරුවටයි, මැලේසියාවටයි. මේවා ඇමරිකානු හිතවාදී රටවල්. කවදාහරි ඇමරිකාව චීනය අතර යුද්ධයකදී මේ රටවල් කිව්වොත් අපේ මූදාරා ඔබේ නැව්වලට යන්න තහනම් කියලා චීනයට කණ්ඩ නැතුව තෙල් නැතුව ආර්ථිකය කඩා වැටෙනවා. මෙන්න මේ නිසා මලක්කා සමුද්‍ර සන්ධියට විකල්පයක් සොයා ගැනීම තමයි චීනයට තියෙන ලොකුම ජාතික ආරක්ෂක ගැටලුව. දැන් මේකට උත්තරයක් හම්බ වෙලා. ඒ තමයි තායිලන්තේ ක්‍රා කියන ප්‍රදේශය හරහා ඇලක් කැපීම. සූව සැල වගේ, පැනමා ඇල වගේ ක්‍රා ඇල කැපුවොත් එක පැත්තකින් මලක්කා දෙගිඩියාවෙන් මිදෙන්න චීනයට අවස්ථාව ලැබෙනවා. අනිත් පැත්තෙන් චීනයට තියෙන මූදු ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 1100කින් අඩු වෙනවා. මේ මාර්ගයේ කැපුවට පස්සේ සිංගප්පූරු වරාය පාළු වරායක් බවට පත්වෙලා මූදු සේද මාවතේ මර්මස්ථානයේ බවට පත්වන්නේ හම්බන්තොට වරායයි. එහෙමනම් මූදු සේද මාවතේ මර්මස්ථානයේ තියෙන ශ්‍රී ලංකාව තමන්ගේ පාලනයට නතු කරගත හැකිනම් චීනය තමන්ට පාලනය කළ හැකි තනක් බවට පත් කරගන්න ඇමරිකාවට පුළුවන් වෙනවා. මෙන්න මේ කාරණා හතර නිසායි ඇමරිකාව ලංකාවට ගොඩ බහින්න හදන්නේ. අද අපේ සභානායකතුමා මේ කාරණා ගැන අවබෝධයක් නැති බව ඉඩම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන කතා කරද්දී පෙන්නුවා. ගරු සභානායකතුමනි, ඔබතුමාලට අපිට පක්ෂවලට දෙකට තුනට බෙදිලා රණ්ඩු වෙන්න නම් ඉස්සලාම අපිට අපේ කියලා රටක් තියෙන්න ඕනි. අන් අයගේ බලපෑම් වලින් තොරව පාලනය කරගත හැකි ස්වාධීන වූ රටක් තිබෙන්න ඕනි. ඒ රට රැකගැනීමේ කාරණේදී පක්ෂ ભેද, ಜಾති ભેද, ආගම් ભેද සියල්ල පසෙක තබා මේ සමස්ත 225ක් වූ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම එක මිටියට එකට සිටගත යුතුයයි යෝජනා කරමින් මන්නේඳ වෙනවා.
ස්තුතියි. ඊළඟට ගරු සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා.
ගරු මුලාසන ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද අපි සම්බන්ධ වී සිටින්නේ තව මාසකින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට. අවුරුදු ගණනාවක් එදා LTT ත්‍රස්තවාදීන් සමග යුද්ධ පැවති කාලයේදී තිබුණු හදිසි නීතිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වකවානුවේදී 2009 මැයි 19 වෙනිදා යුද්ධය අවසන් කළා අපිට පුළුවන් වුණා ඒ ආසන්න කාලය තුල හදිසි නීතිය ඉවත් කරන්න. ඉන් පස්සේ 2015 දක්වා ගියා. 2015 ඉඳලා අවුරුදු 4ක් ගත වෙනකොට, මේ වර්තමාන ආණ්ඩුව යටතේ අවුරුදු 4 ගත වෙනකොට නැවත හදිසි නීතිය දාන්න වෙලා තිනවා අපේ රටේ. මේක තමයි තත්වය. දැන් මේ හදිසි නීතිය දීර්ඝ කරන විවාදයේදී මේ විපක්ෂයේ මුජිබර් රහමන් මන්ත්‍රීතුමා සඳහන් කළා එතුමාගේ කතාවේදී, මේ ජාතිවාදී කෝලහල ඇති කරලා කුමන්ත්‍රණකරුවෝ මේ දේශපාලන වාසි ගන්න හදනවායි කියලා කතාව තමයි කිව්වේ. ඒකේ උදාහරණ වශයෙන් කිව්වා 1983 කළු ජූලිය. එතුමාට මතක ඇති, මතක නැතුව ඇති. 83 කළු ජූලිය ඇති වුණේ ජයආජාදන මැතිතුමාගේ ජනාධිපතිත්වයේ තිනකොට, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට 6-5 බලයක් තිනකොට. ඒ අවස්ථාවේ තමයි සිද්ධ වුණේ. හමුදාවේ අය 13ක් බිම්බෝම්බට අසුනහම යාපනයේදී ඒ දේහයන් කොළඹට ගෙනල්ලා ඔක්කොම වරල්ලට ගෙන්න ගියා. එතෙන්දී 15,000ක් 20,000ක් වට වුණාම ආපහු ඒ දේහයන් ටික ගම්පලාත් වලට ඇරියා. එතනින් පටන් ගත්ත කැරැල්ල තමයි දිගටම කොළඹ නගරේ පුරා ව්‍යාප්ත වුණේ. දවස් 3ක් යනකම් ඇඳිරි නීතිය දැම්මේ නැහැ. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව
ඒකේ ප්‍රතිඵලයකට ලක්ෂ සංඛ්‍යාත දමිළ ජනතාව ලංකාවෙන් එළියට ගියා. පිටරටවලට ගිහිල්ලා යුරෝපයට ගිහිල්ලා ඒගොල්ලෝ වෙනම සංවිධානය හැදුවා. මුදල් ලැබුවා. ත්‍රස්වාදය පෝෂණය කළා. අදත් ඒ සංවිධාන තියෙනවා. ඒකේ වගකීම බාර ගන්න ඕනේ විපක්ෂය නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය. ඒක යට අමතක වෙලා. දැන් ඒ රෝලම දාන්න හදනවා මෙතන. දැන් කවුද විපක්ෂය රිමාන්ඩ් කරලා තියෙන්නේ? කවුරු හරි ඉන්නවද? තෙල් දෙනින් සිද්ධ වුණේ කාගේ පාලනය යටතේද? අගමැතිතුමා තමයි නීති අහසාමයේ ඇමති. කිලෝමීටර් 7ක් එනකොට 3000ක පෙළපාලියක්. ඒක නවත්ත ගන්න බැරි වුණා. තමුන්නාසලගේ ආණ්ඩුවට තෙල් දෙනියේදී. ඒකේ වගකීම අනිත්‍යයට දාන්න එන්න එපා. දැන් මේ සිද්ධිය මොකද්ද? දැන් මේ දවස්වල මෙගා ටෙලිග්‍රාම් එකක්. මෙගා. ඇයි? මුස්ලිම් මන්ත්‍රි ඇමතිවරු ඉල්ලා අස් වෙනවා. දෙකක් දියුරුම් දෙනවා. ආයි හතරක් දියුරුම් දෙනවා. තුනක් කියනවා අපේ ප්‍රශ්න විසඳනකම් අපි ඉන්නවා. කල්මුනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. මේ මෙගා ටෙලිග්‍රාම් එකක් කියන්නේ මේ රටක් පාලනය කරනව නෙමෙයි මේගොල්ලෝ. ඒ මදිවට තව යෝජනාවක් ගේන්න හදනවා. ජාතික ආණ්ඩුවක් හදන්න දින කීයද? තව දින 60යි තියෙන්නේ. මේගොල්ලන්ගේ your dates are numbered. You never understand that. Your dates are numbered. ඔබගේ කාලේ ඉක්ුත් වෙන බව දැනෙන්නේ නැහැ. තව දින 60යි. මේ ජනාධිපතිවරණ ප්‍රකාශනය නිකුත් කරන්න තියෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමාට. ඉතින් අපි කියනවා මෙගා ටෙලිග්‍රාම් පෙන්වන්න එපා. ජනතාව ඒවා හොඳටම බලලා තියෙන්නේ. මම දැන් එනවා ඊළඟ කාරණයට. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ තියෙච්ච පළවෙනි සැසිවාරයේදී ගරු අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මොකද්ද කිව්වේ? ISIS ප්‍රහාරයක්. ජාත්‍යන්තර ත්‍රස්තවාදී. අපේ නීතිමති ප්‍රතිත්‍රස්ත පනත ගේන්න ඕනේ. එහෙම තමයි කිව්වේ. එහෙම තමයි කිව්වේ. දැන් ඒ පනත ගෙනාවෙත් නැහැ. පනත ගේන්නත් බෑ ওই විදිහට. දැන් DIG රවි සෙනවිරත්න මහත්මයා CID ක බාරව ගිය සතියේ තේරීම් කාරක සභාවට තමුන්නාන්සලම පත් කරගත්ත. අර උඩ ඉඳගෙන නම දෙන කතාත් අහනවද දන්නේ? මේගොල්ලෝ නඩු අහනව, හරස් ප්‍රශ්න අහනව. මේ වගේ අවස්ථා ලැබෙන්නේ නැණි අහන්න. මොකද DIG කිව්වේ? අද වෙනතුරු දැන් මාස 3ක්ම ආරක්ෂිද්ධිය වෙලා. DIG රවි සෙනවිරත්න කියනවා අපි මේ දැක්කට එක මාධ්‍යෙන් දැක්කට එක විතරයි, තව වර්තාවේ ගොඩක් තියෙනවනේ. මොකද කියන්නේ? මෙතෙක් කරපු පරීක්ෂණ වලින් ISIS සම්බන්ධය තිනවට සාක්ෂි නැහැ. දෙදොර ගරු අගමැතිතුමයි ආණ්ඩුවයි මොන සාක්ෂි පදනම් කරගෙනද එදා මාර්තු අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ තිබිච්ච පළවෙනි සැසිවාරයේදී මේ පාර්ලිමේන්තුවේ කිව්වේ මේක ISIS ප්‍රහාරයක් කියලා? කො සාක්ෂි? මෙන්න මේවා තමයි පාරවල ලක් කළාද තේරීම් කාරක ස්වභාව. දැන් තේරීම් කාරක ස්වභාවට එනවා. අර නීතිපතිතුමා කැඳෙව්වා. නීතිපතිතුමා කිව්වා මම නඩු වලට පෙනී ඉන්නවා, ඒ නිසා මට මෙතන උත්තර දෙන්න බෑ. ඒක හරි. මම කියන්නේ දැන් ඊට පස්සේ මොකද උනේ? රජයේ අධිනීතිඥයෙක් එතන තිබ්බා. කවුද ප්‍රශ්න ඇහුවේ? අපිද? තේරීම් කාරක සභාවේ ඉන්න තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ. ප්‍රශ්න අහනකොට මොකද්ද කිව්වේ? 2017 පොලිසියෙන් දීලා තිබුණේ ලිපිගොනුව සහරන්ලා ගැන. ප්‍රහාරය දෙනකනුත් ෆයිල් එක එතන. පරීක්ෂණ අවසන් නැහැ. ඊට ඉහළ නිලධාරියත් ඒකට යමක් කළා නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් අද පොලිස් ප්‍රකාශකවරයා කියනවා, අද ඉඳගෙන අද වාර්තා කරලා තිනවා මාධ්‍ය, දැන් ඒ රජයේ අධිනීතිඥවරයා ගැන පරීක්ෂණයක් කරනවා CID එක. පරීක්ෂණ කර කර ඉන්න. දැන් මං ආනව මාස 3ක්මාරක් ගිහිල්ලා. දැන් කවුද මේකට වග කියන්නේ? හරි. ඇයි අගමැතිතුමා කිව්වනේ? සහරන් ඇතුළු 9ක් 8 දෙනෙක් මරාගෙන මැරුණා. හරි. ඒගොල්ලෝ මිය ගියා. ඒ ප්‍රහාරය නිසා අහිංසක කිතුනු ජනතාව ඇතුළු 260ක් සංචාරකයොත් එක්ක මිය ගියා. 500ක් තුවාල ලැබුවා. ආර්ථිකයට හානි වුණා. දැන් එතන 260ක් මිය ගියා. උතුර මෙතන 8 මිය ගියා. එතන 260 මිය ගියා. ඒකට ඒක හරි. දැන් ඒකද කියන්නේ? පොත උන්නසන ආණ්ඩුවේ තියෙන වගවීම. මොකද වගකීම? කිසි දෙයක් නැහැ. තේරීම් කාරක ස්වභාවද? ඒකත් දැන් මොකද වෙලා තියෙන්නේ? එතන රැස් වෙනවා, ප්‍රශ්න අහනවා, උත්තර දෙනවා, යනවා. දැන් මහ බැංකුවෙන් ඇහුවා. මහ බැංකුව අධිපති ආවා. නිලධාරීන් ආවා. 3.64 බිලියන රුපියල් ලංකාවට කොහොමද ආවේ කියන එක හොයන්න පුළුවන්ද කියලා ඇහුවා. මොකද කිව්වේ? හිටපු මුදල් ලැබන්තුමා ප්‍රශ්නේ ඇහුවේ.
අපි දැන අපි දැක්ක මාද්දී මොකද කිව්වේ 2014 කලින් අපිට හොයන්න තිබුණා 2017න් පස්සේ හොයන්න බෑ ඒ ගෙනාපු සංශෝධන පනත නිසා කවුද පනත ගෙනාවේ ඒකටත් කැයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි කියලා අර කුණු එක කිව්වවද ඒක කියන්න බෑ 2017 දැන් මොකද අපි දැක්ක මුදල් නැමැතිතුමයි කවහුවා නෑ නෑ ඔය ඇති කිව්වා ඇයි
තව විනාඩි එකක කාලයක් ගරු මන්ත්‍රීතුමාට තියෙනවා
හරි දැන් මොකද උනේ එතෙන්දි කිව්වේ මොකද්ද දැන් තියෙන නීති ප්‍රමාණවත් නැහැ මේ හොයන්න. උණ්ඩියල්ලේ හොයන්නත් බෑ. එක්ස්චේන්ජ් සෙන්ටර්ස් වල මුදල් මාරු කරන හොයන්න බෑ. රජයේ මුල්ලේ කළමනාකරණයක් නැහැ. නීතිය සාමය ආරක්ෂා කරන්නේ නැහැ. රාජ්‍ය කළමනාකරණයක් නැහැ. මේ මාස දෙකක් ගියොත් ඉතුරු ටිකක් ඉවරනවා මේ රටේ. ඒක තමයි තත්ත්වය. දැන් අවසාන වශයෙන් මට අහන්න තියෙන මෙච්චරයි. දැන් ISIS ගැහුවයි කියලා නිකුවේ බොහොම ඒ හරහා ඒගොල්ලෝ පස්සේ ඉන්නවයි කියලා. දැන් DIG එකේ CID ඇවිල්ලා CID එකේ DIG ඇවිල්ලා කියනවා තේරීම් කාරක ස්වභාවයේ දැනට එහෙම සාක්ෂියක් නැහැ. මාස 3 හමාරක් ගිහිල්ලා. දැන් නම් බොම්බ ගේව කවුද? ඕකත් කියයි දන්නේ නැහැ විපක්ෂයේ කවුරු හරි ගැහුවයි කියලා. ආ ඒක කියන්න බැරි නේ. උත්තර දෙන්න බැරි ආණ්ඩුවක් ප්‍රශ්න වලට ඕකම තමයි බැඳුම් කරේට කිව්වේ. මම විනාඩියයි ගන්නෙ. බැඳුම් කරේ වෙච්ච වෙලාවේ අද සභානායකතුමා සභාගයේ ඉන්නවා ඔබතුමා කිව්වා මූලික ඇතු වාසනා ප්‍රසමක් ගියා මහ බැංකු අධිපති මේකට සම්බන්ධයි කියලා සාක්ෂියක් නැහැ අගමැතිතුමා කිව්වා පිටිපන්න කොමිසම දැම්මා සාක්ෂි නැහැ කෝප් එක දැම්මා ජනාධිපති කොමිසම දාලා දැන් 10 දෙනෙකුට නඩු දැම්මා 10 වෙනි අය රිට් එකක් ඉල්ලගෙන යනවා අභියාචන අධිකරණයට ඔකටද 10 වෙනි අය සූදානම් සීල තොරතුරු හෙලි කරන්න අද මාධ්‍ය වාර්තා කරනවා කෝටි 97ක ගයක් කරන් තිනවා සිංගප්පූරුවේ අර්ජුන මහින්දනුයි බෑනයි දැන් මොකද කියන්නේ තමුන්නාසලා ඔය වගේම තමයි මේ සිද්ධියත් වහන්න හදන්නේ මේව වහන්න බෑ වහන්න වහන්න උඩට එනවා දැන් හොඳ කාලේ ජනාධිපතිතුමනේ එන්නේ දැන් බලමු රිට් එක දාපු එක්කෙනාගේ සාක්ෂියට ඇවිල්ලා ආ එළියට එනකොට මොකද වෙන්නේ කියලා මේ එකට හිටපු අය දැන් ඇවිල්ලා කියනවා ඔය වගේම තමයි ආණ්ඩුවේ ඉන්න අයත් හෙට අනිද්දා වෙනකොට මේ පැත්තට ඇවිල්ලා තවත් තොරතුරු දේවි දැන් යන්න සූදානම් වෙන්න අයිත් මේ රටේ තමුන්නාන්සලාට නැවත පාලනයක් ඉල්ලන්නේ කවුරු ජනාධිපති අපේක්ෂක වුණත් තමුන්නාන්සලාගේ පිළේ ඒ කිසි කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ මේ රටේ ජනතාව ගාවට ගිහිල්ලා ඡන්ද ඉල්ලන්න කියන එක කියනවා හදිසි නීතිය අපි සහයෝගය දෙනවා
ත්‍රස්තවාදී අවසන් කරන්න
ඊයේ තමයි ඇල්ලුවේ සහරාන්ගේ මස්සිනාව නුවරඑළිය පුහුණු වෙච්ච කෙනාව කොච්චර දුර්වලද මොකද්ද කිව්වේ තමුන්නාන්සලා දැන් 100% අල්ලලා ඉවරයි කිව්වා තාම අල්ලනවා
දැන් අවසන් කරන්න
ගමු මම ඊට කතා කරන්නේ අපි සහයෝගය දෙන්නේ ත්‍රස්තවාදී අවසන් කරන්න අපි මේක ජාතිවාදයක් නෑ ත්‍රස්තවාදයට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි අපි හෙටත් විරුද්ධයි
බොහොම ස්තුතියි